අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණිය ක්‍රිස්තියානි ධර්මය පළමු පාඩම් දෙක පිළිබඳව ඔබට යම්කිසි සාකච්ඡාවක් ගෙන යන්නට. මෙහි ඇත්තටම මේ පළවෙනි පාඩම් දෙකට අදාළ පළවෙනි නිපුණතාවය වෙන්නේ පුතේ දෙවියන් වහන්සේ සියල්ලේ කර්තෘවරයාණන්ද නිර්මාතෘද බව විශ්වාස කරයි. ඒ අනුව මෙම නිපුණතාවයට අදාළව පාඩම් හතරක් ඔබට තිබෙනවා. ඒ ඇසුරින් අද දවසේ පළමු පාඩම් දෙක පිළිබඳව ඔබ සමග සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව පළවෙනි පාඩම තමයි පුතේ ජුදා සමාජයේ දැක්ම. මොකක්ද මේ ජුදා සමාජයේ දැක්ම කියලා කියන්නේ? මේ පාඩමෙන් අපි අපේක්ෂා කරන්නේ දෙවියන් වහන්සේගේ කැඳවීමට අනුව තෝරාගත් ආබ්‍රහම්ගේ නායකත්වයේ යටතේ පිහිටවනු ලැබූ ඊශ්‍රායල් ජාතිය පසුව දසපණත මූලික වූ ජන සමාජයක් ලෙස ක්‍රියාත්මක වූ ආකාරය අධ්‍යයනය කිරීම. ඉතින් මේ පිළිබඳව අපි සාකච්ඡා කිරීමේදී මම අපගේ චාමිනී ගුරු මහත්මියට ඉදිරිපත් කරන්නට කැමති එදා ජුදා සමාජයේ සාර ධර්ම කෙරෙහි බලපෑ හේතු මොනවද කියලා අපේ දුවල පුතාලට පැහැදිලි කරලා දෙන්න කියලා.
ඔව් ආදරණීය දුවේ පුතේ, අපි බලන අපි ඊශ්‍රායල් ඉතිහාසයේ දෙස අවධානය යොමු කිරීමේදී ජුදා සමාජයේ සාර ධර්ම ගොඩනැගීම සඳහා බලපෑ ප්‍රධාන චරිත දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි චරිතය තමයි ආබ්‍රහම්තුමාගේ චරිතය. අනෙක් චරිතය තමයි මෝසෙස්ගේ චරිතය. එතකොට අපි දකිනවා ජුදා සමාජය තුළ ක්‍රිස්තු පූර 19 සියවසේදී බැබිලෝනියාවේ සිටි ජනසාව සංක්‍රමණය වෙනවා පොරොන්දු දේශයේ කරා. එතකොට අපිට දකිනවා මේ සංක්‍රමණය වීමේදී අනෙක් ජනතාව ලෞකික අවශ්‍යතාවයන් උදෙසා තමයි සංක්‍රමණය සිදු කරේ. නමුත් ආබ්‍රහම්ගේ චරිතය ගත්තාම ආබ්‍රහම්ගේ චරිතය ඔහුගේ සංක්‍රමණය සිදුවන්නේ ඇදහිල්ල මත, විශේෂයෙන් දෙවියන් වහන්සේගේ ඇදහිල්ලට කීකරුව ආබ්‍රහම්තුමා ගමන් කරනවා මේ පොරොන්දු දේශය කරා. ඉතින් අපිට දකිනවා පුතේ, එමගින් තමා මේ ඊශ්‍රායල් ජනසමාජයේ එකම දෙවි කෙනෙක්, එකම දෙවියන් වහන්සේව අදහන ජනසමාජයක් බිහිවීමට බලපෑ ප්‍රධාන හේතුව විදිහට අපිට පෙන්වා දෙන්න පුළුවන්. අපි බලමු ආබ්‍රහම්ගේ කැඳවීම සිදුවන්නේ කොයි ආකාරයටද කියලා.
ආබ්‍රහම්ගේ කැඳවීම සිදුවන්නේ සුදු බයිබලයේ උත්පත්ති පොතේ 12 පරිච්ඡේදයේ 1 පදයේ මේ ආකාරයට සඳහන් වෙනවා. දෙවියන් වහන්සේ ආබ්‍රාම්ට කතාකොට, නුඹේ මව්බිමද, නුඹේ නෑදෑයන්ද, නුඹේ පියාගේ ගෘහයද අතහැර දමා මා පෙන්වන්නට යන දේශයට යන්න.
ඔව්, අපි දකිනවා දැන් දෙවියන් වහන්සේ ඔහුට කැඳවීමක් සිදු කරනවා. ඒ කැඳවීම තුළ අපි දකිනවා ආබ්‍රහම් බොහෝ දේවල් කැප කරනවා. ආබ්‍රහම්ට තමන්ගේ ජීවිතේ බොහෝ දේවල් කැප කරන්න සිද්ධ වෙනවා. ඒ අතර අපි දකිනවා ඔහුගේ මව්බිම, ඔහු දිමෙතෙක් කාලයක් ජීවත් වුණ තමන් හුරු පුරුදු සමාජය අතහැරලා ඔහුට යන්න සිද්ධ වෙනවා. ඊළඟට ඔහුගේ නෑදෑයන් අතහරින්නට සිද්ධ වෙනවා. තමන් මෙතෙක් කාලයක් ජීවත් වුණු පරිසරය තුළ තමන්ගේ ඥාතීන් එක්ක ජීවත් වුණා. ඉතින් මේ වගේ පරිසරයක් තුළ තමන්ට හැමදාමත් හිටියේ නෑදෑ පරපුර අතහැරලා ඔහුට යන්න සිද්ධ වෙනවා. ඊළඟට ඔහු විසින් අත්හරින් ලැබෙන දේ තමයි පියාගේ ගෘහය. මෙතෙක් කාලයක් ඔහු ජීවත් වුණු ඔහුගේ නිවස, ඔහුගේ ගෘහය ඔහුට අතහැර දමන්න සිද්ධ වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ආබ්‍රහම් කැප කරන්නේ දෙවියන් වහන්සේ තුළ තිබුණා වූ ඇදහිල්ල පදනම් කරගෙනයි. අපි බලමු ආබ්‍රහම්ට දුන් දෙවියන් වහන්සේ දුන් පොරොන්දු මොනවද කියලා.
ඔව්, මෙතනදී අපි මුලින්ම කතා කරා ආබ්‍රහම්ගේ ඇදහිල්ල සම්බන්ධයෙන්. එහෙමනම් ඊළඟට අපි බලනවා ආබ්‍රහම් ලැබූ ගිවිසුමෙහි පොරොන්දු මොනවද කියලා. අපි ශුද්ධ බයිබලයේ වෙත නැවත අවධානය යොමු කරලා කියවා බලමු ඒ ඇදහිල්ල පිළිබඳව ශුද්ධ බයිබලයේ කුමක්ද සඳහන් ඇදහිල්ලට සම්බන්ධ පොරොන්දු පිළිබඳව කුමක්ද සඳහන් වෙන්නේ කියලා. ශුද්ධ බයිබලයේ උත්පත්ති 12 පරිච්ඡේදයේ 2 පදේ මේ ආකාරයට සඳහන් වෙනවා. මම නුඹ මගින් විශාල ජාතියක් ඇති කරන්නෙමි. මම නුඹට ආශිර්වාද කරන්නෙමි. නුඹේ නාමය ආසිරි පැතීමේ නාමයක් වනසේ කීර්තියට පමුණුවන්නෙමි.
ඔව් දරුවනි, අපි දකිනවා දෙවියන් වහන්සේ ඔහුට පොරොන්දු දෙනවා. විශේෂයෙන් අපි ඒ දැන අවධානය යොමු කිරීමේදී පොරොන්දු තුනක් අපිට දකින්න ලැබෙනවා. එතකොට පළවෙනි එක තමා විශාල ජාතියක් ජාතියක පියාණන් වීම. ඒ කියන්නේ ආබ්‍රහම් මගින් විශාල ජාතියක් බිහි කරන බව. එතකොට මේ ආබ්‍රහම්ගෙන් විශාල ජාතියක් බිහි කරනවා ඊමේදී දෙවියන් වහන්සේ කියනවා පොළවේ දූවිලි හා සමානව ජාතියක් ඔහුගෙන් බිහි වෙන බව. නම් දෙවෙනි පොරොන්දුව දිහා බැලුවහම ඔහුට දේශයක් හිමි කර දෙනවා කියන. එතකොට අපි දකිනවා දේශයක් හිමි කර දීමේදී මෙතෙක් ඔහු ගත කරන්නේ සංචාරක දිවියක්. මේ සංචාරක දිවිය තුල ඔහුට දෙවියන් වහන්සේ කියනවා දේශයක් හිමි කර දෙනවා කියලා. ඊළඟ පොරොන්දුව තමයි අන්‍යයන්ට ආශිර්වාදිත නාමයක් වීම. විශේෂයෙන් අපි මේ අවධානය යොමු කිරීමේදී අපිට පේනවා ආබ්‍රහම්ට ගෙනියන් දරුවෙක් හිටියේ නැහැ. මේ වෙනකොට ඔහුට දරුවෙක් සිටියේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ ඔහුට කිනා ජාතියක් ලබා දෙනවා කියලා. ඒ වගේම අන්‍ය ජාතීන්ට ආශිර්වාදිත නාමයක් විදිහට ඔහුගේ නාමයේ ඉදිරියට ගෙනියනවා කියලා. මෙන්න මේ පොරොන්දු තුන ආබ්‍රහම් විශ්වාස කරනවා. තමන්ට කිසිම දෙයක් නැති වුණත් මේ වෙනකොට ඔහුට දරුවෙක් සිටියේ නැහැ, දේශයක් තිබෙන්නේ නැහැ, ජාතියක් හිටියේ නැහැ. ඉතින් ඒ වුණාට ඒ නැති දේවල් තුල දෙවියන් වහන්සේ ඔහුට පොරොන්දු දෙනවා. ඒ පොරොන්දු තමයි මේ ආබ්‍රහම්ගේ ජීවිතේ මූලික අංගය වෙන්නේ. පොරොන්දු විශ්වාස කිරීම මූලික ලක්ෂණෙ විදිහට අපිට ගත්තාම පේනවා පොරොන්දු විශ්වාස කරා. ආබ්‍රහම්ගේ ඒ ඇදහිල්ල තුල ඔහු පොරොන්දු දේශය කරා ගමන් කරනවා. මේ පොරොන්දු දේශය තුලට ඔහු යනවා. ඔහු තුලින් විශාල ජාතියක් බිහි වෙනවා. මේ ජාතිය එකම දෙවි කෙනෙක් අදහන ඒක දේවවාදී ආගමක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි බලමු ජුදා සමාජය තුළ සාරධර්ම ගොඩනැගීමට බලපා අනෙක් ප්‍රධානම හේතුව තමයි ප්‍රධානම චරිතය තමයි මෝසෙස්. අපි බලමු මෝසෙස්ට දෙන ලද දසපනත ගැන විග්‍රහයක් රූත් ගුරු මහත්මිය කරනවා ඇති.
ඔව්, මේ දසපනත පිළිබඳව කතා කරද්දී දුවේ පුතේ ඇත්තටම පුංචි කාලේඳන්ම ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා දසපනත කියන්නේ කුමක්ද කියන එක. ඔයගොල්ලෝ දන්නවා අතීතයේ ඊශ්‍රායෙල් ජනතාව මිසර දේශයේ වහලුන් විදිහට ජීවත් වුණා කියලා. මේ වහල් භාවයෙන් ජීවත් වෙද්දී දෙවියන් වහන්සේ මෝසෙස්ගේ නායකත්වයේ යටතේ මේ ජනතාව නිදහස් කරගෙන එනවා. මේ නිදහස් කරගෙන එන ගමනේදී මේ අයට දෙවියන් වහන්සේ විශේෂ ආශිර්වාදයන්, ඒ වගේම විශේෂ රැකවරණය ලබා දෙනවා. ඒ වගේම පෝෂණය ලබා දෙනවා. අවශ්‍යතාවයන් දෙවියන් වහන්සේ මේ අයගේ සම්පූර්ණ කරනවා. ඒ ලෞකික අවශ්‍යතාවයන් පුතේ ඒ හා සමානව මේ ජනතාවගේ ජීවිතේ ගොඩනගන්නට දෙවියන් වහන්සේ දස පනත මේ ජනතාවට ලබා දෙනවා. මේ දස පනත ගැන අධ්‍යයනය කරද්දී මේ දස පනත පසු කාලෙක මේ මිසරේ වහල්කමෙන් බේරිලා ආව මේ ඊශ්‍රායෙල් ජනතාවගේ ජීවිතය සමාජයේ ගොඩනගන්නට උදව්වක් වුණා. ඉතින් මේ දසපනත පිළිබඳව විශ්ලේෂණය කරද්දී පළවෙනි පනත් තුන, මේ දසපනතේ පළවෙනි පනත් තුන 1 2 3 4, ඒ පනත් තුන සහ 1 2 3 4 පළවෙනි පනත් හතර, මේ පළවෙනි පනත් හතර මිනිසා හා දෙවියන් වහන්සේ අතර සම්බන්ධතාව, ඒ වගේම මිනිසා දෙවියන් වහන්සේ වෙනුවෙන් කළ යුතු යුතුකම් හා වගකීම් පිළිබඳව සඳහන් වෙනවා. ඒ පිළිබඳව මම ගුරුතුමියගෙන් ඉල්ලා සිටිනවා පුංචි විස්තරයක් දරුවන්ට කරන ලෙස.
ඔව් දුවේ පුතේ, අපි දකිනවා දසපනත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එයින් පළමු 54 කතා කරන්නේ දෙවියන් වහන්සේ හා මිනිසා අතර තිබෙන සම්බන්ධතාවය විග්‍රහ කිරීමට. අපි දකිනවා පළවෙනි පනත, මාහර අන් දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතුයි. එතකොට දෙවියන් වහන්සේ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අපෙන් දෙවියන් වහන්සේ හැර වෙනත් දෙවිවරයෙක් අපට නොසිටිය යුතු බව. විශේෂයෙන් අපි කියනවා කිතුදාම ඒක දේවවාදී ආගමක් කියලා. එතකොට එක දෙවි කෙනෙකුට පමණයි අපිට ජීවිතේ සීමා කරන්න පුළුවන්. අපේ දෙවියන් වහන්සේට අපි විශේෂයෙන් ජීවිතේ පළමු තැන දීලා ක්‍රියා කිරීම වැදගත් වෙනවා. අපේ ජීවිතේ පළවෙනි තැන දෙවියන් වහන්සේට දීම වැදගත් වෙනවා. දෙවියන් වහන්සේ අපෙන් ඒක බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපිට ගන්න පුළුවන් එකම දෙවියන් වහන්සේ ගැන පමණක් ඇදහිම. එතකොට අපේ ජීවිතයේ විවිධ කම්කටොළු, ප්‍රශ්න, ගැටලු, ගැටලුකාරී අවස්ථාවලදී අපි විශ්වාසය තැබිය යුත්තේ දෙවියන් වහන්සේ ගැන පමණක්. එතකොට අපිට වෙන වෙන දෙවිවරුන් කරා හෝ විකල්ප දේවල් කෙරෙහි අපේ අවධානය යොමු කරන්න බෑ. අපිට පුළුවන් දෙවියන් වහන්සේ තුලින්ම පමණක් අපේ සම්බන්ධතාවය ගොඩනගා ගන්න ඕනේ. ඊළඟට අපි පළවෙනි පනත ගැන කතා කරනකොට අපේ සෑම ක්‍රියාකාරීත්වයක්ම, හැම ක්‍රියාවක්ම අපි දේව කැමැත්තට අනුකූලව සිදු කරන්න ඕන මේ ලෝකෙ තුල. අපිට දේව කැමැත්ත මොකක්ද කියන එක අපි විමසන්න ඕන. අපි යම්කිසි ක්‍රියාවකට පෙළඹෙනවා නම්, යම්කිසි ක්‍රියාවක් කෙරෙහි අපි අවධානය යොමු කිරීමේදී මේක දේව කැමැත්තට අනුකූලද, දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි විමසිය යුතුයි. මේ පළවෙනි පනත ආරක්ෂා කිරීමට අපිට මේ ආකාරයට කරන්න පුළුවන්. ඊළඟ දෙවෙනි පනත ගැන කතා කරද්දී දෙවෙනි පනත මෙහෙම විග්‍රහ කරනවා, නෙළු රූපයක් කිසිම වස්තුවකට සමාන දෙයක් සාදා නොගන්න, ඒ වාට නමස්කාර නොකරන්න. එතකොට අපිට කියනවා දෙවියන් වහන්සේට සමාන කිසි දෙයක් මේ ලෝකේ තියෙන්න බෑ නේද? දෙවියන් වහන්සේට සමාන කිසිම නිර්මාණයක් අපිට නිර්මාණ කරන්න එපා කියනවා. ඒ වගේම ඒ නිර්මාණයන්ට නමස්කාර නොකිරීමත් අපෙන් උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඊළඟට දෙවියන් වහන්සේ අභිභව අපි දකිනවා තියෙනවා මේ ලෝකේ විවිධ මිනිස් ක්‍රියාකාරකම්. එතකොට අපිට මේ දෙවියන් වහන්සේ අභිභවා යන මිනිස් ක්‍රියාකාරකම් වලට මුල් තැන දීමෙන් වැළකිය යුතුයි. කියන්නේ අපි දෙවියන් වහන්සේ අභිභවලා මිනිසුන්ගේ ධනය, බලය, මුදල්, ඒ දේවල් වලට මුල් තැන දීමෙන් වැළකිය යුතුයි. ඊළඟට අපි බලමු තුන්වෙනි පනත දිහා. එහිදී කතා කරනවා දෙවියන් වහන්සේගේ නාමය අකරු ලෙස භාවිතා නොකරන්න. එතකොට අපි බලමු දෙවියන් වහන්සේගේ නාමයට ගෞරවයක් වෙන විදිහට අපි හැසිරෙන්නේ කොයි විදිහටද කියලා. දෙවියන් වහන්සේගේ නාමයෙන් කිසිම විටක අපි දිවුරා නොසිටිය යුතුයි. විශේෂයෙන් අපි දකිනවා සමාජය තුළ එවැනි ක්‍රියා, හැබැයි කිතුණුවෙක් වශයෙන්, කිතුණු දරුවෙක් විදිහට ඔබට දෙවියන් වහන්සේ ගැන, දෙවියන් වහන්සේගේ නාමයෙන් කිසිම අවස්ථාවක දිවුරන්න බෑ. ඊළඟ එක තමයි අධිකරණයකදී සාක්ෂි ලබා දීමේදී අපි දකිනවා දිවුරීමක් අපි සිදු කරන්න ඕන. එවැනි අවස්ථාවකදී දිවුරීමක් සිදු කරලා සත්‍ය පමණක් ප්‍රකාශ කිරීම වැදගත්. අපි එතීම අවස්ථාවේදී අසත්‍ය දේවල්, අසත්‍ය සාක්ෂි, අසත්‍ය කරුණු, අසත්‍ය චෝදන අපිට තවත් කෙනෙක් වෙනුවෙන් ඉදිරිපත් කරන්න බෑ. ඊළඟ එක තමයි අපි දෙවියන් වහන්සේගේ නාමය ගෞරවාන්විත දේ සඳහා පමණක් භාවිතා කරන්න ඕන. අපි දකිනවා අපි දෙවියන්ගේ නාමය අගරු ලෙස භාවිතා කරන අවස්ථා ගොඩක් තියෙනවා. දෙවියන් වහන්සේ වෙළඳ භාණ්ඩයක් කරගෙන ඉන්නවා සමහර වෙලාවට නේ. සමහරට දෙවියන් වහන්සේ ලෞකික දෙයක් කරගෙන ඉන්නවා. එවැනි අවස්ථාවලින් වළකීලා අපි දෙවියන් වහන්සේගේ නාමයට ගෞරවයක් ඇති වෙන විදිහට ක්‍රියා කිරීම වැදගත් වෙනවා. ඊළඟට අපි හතරවෙනි පනත දෙස අවධානය යොමු කිරීමේදී අපි දකිනවා හතරෙනි පනත මෙන්න මේ විදිහට කියනවා. සබත් දවස ශුද්ධ ලෙස පැවැත්වීමට සිතට ගන්න. ආදර දුවේ පුතේ, අපි දකිනවා සබත් දවසේදී දෙවියන් වහන්සේ වෙනුවෙන් දෙවියන් වහන්සේගේ නමස්කාරයට මුල් තැන දෙන්න ඕනේ. විශේෂයෙන් ඉරුදින නමස්කාරයට අපි අනිවාර්යෙන් සහභාගී විය යුතුයි කිතුණුවෙක් වශයෙන්. අපිට අසනීපයක් එහෙම නැත්නම් සාධාරණම හේතුවක් තියෙනවා නම් විතරයි අපිට ඒකෙන් මිදෙන්න පුළුවන්. නැත්නම් ඒක අපේ ප්‍රධාන වගකීමක් වෙනවා ඉරිදුන දේව මෙහෙට සහභාගී වීම. ඊළඟට අපි ගත්තාම ඉරිදින නමස්කාරය අතපත්සු කොට බාහිර ක්‍රියාකාරකම් වල යෙදීමෙන් වැළකීම. දුවේ පුතේ, මේකනම් ඔබට අවධාරණයෙන්ම කිව යුතු දෙයක්. අද සම්තරංගකාරී සමාජයක් තුළ අපි දකිනවා දරුවන් අධ්‍යාපනයටත් තරඟ කරනවා. එතකොට අපේ දෙවියන් වහන්සේට දෙන්න ඕන කාලය අපි අතපසු කරලා වෙන වෙන, ඒ කියන්නේ අපේ අධ්‍යාපනයේ පසුපස අපි හඹා යනවා. ඇත්තටම දරුවනේ, අපි දෙවියන්ට අපේ කාලය දිව යුතුයමයි. ඒක අනිවාර්ය දෙයක්. ඒ සඳහා අපි අධ්‍යාපනයේට නැත්තම් විනෝද ගමන් ඒ වගේ කිසිම දෙයකට සහභාගී වෙන්න බෑ අපි ඉරිදුන දේව මෙහෙ අතපසු කරලා. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් ඉරිදින විශේෂයෙන් දයා සේවාවන්ට මුල් තැනදී ක්‍රියා කරන්න ඕන. දයා සේවාවන්ට මුල් තැන දෙනවා කියන්නේ සමාජයේ අනික් අයට යහපතක් වෙන ආකාරයෙන් කටයුතු කරන්න ඕනේ. අපි අන් අයගේ යහපත උදෙසා ක්‍රියා කිරීම වැදගත් වෙනවා. එතනදී අපිට අවධානය යොමු කරන්න පුළුවන් රෝගීන් බැලීමට යාම, ඒ වගේම පීඩාවට පත් වූවන් බැලීමට යාම, ඔවුන්ට උපකාර කරන්න කටයුතු කිරීම, මේ වගේ දේවල් අනික් අයගේ යහපත උදෙසා අපි මේ ඉරුදින යොදා ගන්න ඕනේ. ඒ වගේම අපි දකිනවා දයා සේවාවන් සමಿತಿ සමාගම් තියෙනවා. අපේ ඉරුදින දවස අපිට අනික් අයගේ යහපත බිහි කිරීම සඳහා අවශ්‍ය සමಿತಿ සමාගම් වලට සහභාගී වෙන්න පුළුවන් නේද? ඔය සුභ සාධක සමಿತಿ, මරණාධාර සමಿತಿ නේද? දහම් පාසල, ඒ වගේ දේවල් අපි වැදගත් දේවල් විදිහට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම කිතුණු දරුවෙකු විදිහට ඔබ 11 ශ්‍රේණිය දක්වාම දහම් පාසල් යාම අනිවාර්යයි. ඒකෙදි ලැබෙන අධ්‍යාපනය ඔබට, ඒ දහම් පිළිබඳ ලැබෙන අධ්‍යාපනය ඔබට වෙන කිසිම තැනකින් ලබා ගන්න බෑ. පාසලේදී අපි ගත්තාම ක්‍රිස්තු ධර්මයේ විෂය ඉගෙන ගත්තට ඒක විෂය කරුණු විතරයි. නමුත් ධර්මයේ පිළිබඳ, කිතුණු දහම පිළිබඳ ඔබට ඉගෙන ගන්න පුළුවන් එකම ස්ථානයේ විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන් දහම් පාසල. මේ විදිහට තමයි අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් පළමු පනත් හතර ආරක්ෂා කළ යුත්තේ. ඊළඟ පනත් හතර ගැන ඔබට පැහැදිලි කරන්න රූත් ගුරුතුමිය.
ඔව්, දුවේ පුතේ, අපගේ ගුරුතුමිය පැහැදිලි කරලා දුන්නා දස පනතේ පළවෙනි පනත් හතර. ඒ කියන්නේ මිනිසා දෙවියන් වහන්සේ වෙනුවෙන් කළ යුතු යුතුකම් හා වගකීම්. ඒ වගේම දෙවියන් වහන්සේ මිනිසාට කියනවා මිනිසා වෙනුවෙනුත් යුතුකම් සහ වගකීම් තියෙනවා. ඒ මානව ගුණධර්ම රැක ගැනීම සඳහා කළ යුතු දේවල් මොනවද කියලා. ඒ අනුව දුවේ පුතේ පළවෙනි පස්වෙනි පනත හතරවෙනි පනත දක්වා ගුරුතුමිය විස්තර කරා. පස්වෙනි පනත වෙන්නේ පියාටද මවටද ගෞරව කරව. හයවෙනි පනත වෙන්නේ මිනි නොමරව. හත්වෙනි පනත වෙන්නේ කාම මිත්‍යාචාරය නොකරව. අටවෙනි පනත වෙන්නේ සොරකම් නොකරව. නවවෙනි පනත වෙන්නේ අසල් වැසියාට විරුද්ධව බොරු සාක්ෂි නොකියව. දහවෙනි පනත වෙන්නේ අසල් වැසියා සතු කිසිවකටත් ඇලුම් නොකරව. ඉතින් දුවේ පුතේ, මේ දස පනත රැකීම තුළ එදා ජුදා සමාජයේ සාර ධර්ම රැකුණා. ඒ සමාජය දෙවියන් වහන්සේට පිරිසිදු පවිත්‍ර සමාජයක් විදිහට ගොඩනැගුණේ මේ දස පනත අනුසාරයෙන් ඔවුන් කටයුතු කරපු නිසා. ඉතින් මේ පිළිබඳව බලද්දි මෙතනදී අපිට පසුගිය විභාග ප්‍රශ්නයක් තියෙනවා 2016 මෙන්න මේ ආකාරයට. දස පනතෙහි අඩංගු පොරොන්දුවක් සහිත පනත ලියා දක්වන්න. එය කීවෙනි පනතද? මේකට පිළිතුර තමයි දුවේ, පුතේ මේ නුඹේ පියාටද මවටද ගෞරව කරන්න. ඒ කියන්නේ පස්වෙනි පනත. නුඹේ පියාටද මවටද ගෞරව කරන්න. මේ පනත තුළ විශේෂත්වය තමා මේ පනත ආරක්ෂා කරන අයට තව දෙවියන් වහන්සේ පොරොන්දුවකුත් එකතු කරලා තියෙනවා. මොකක්ද ඒ පොරොන්දුව? නුඹේ පියාටද මවටද ගෞරව කරන්න. එවිට නුඹේ දෙවි සමිඳානන් වහන්සේ නුඹට දෙන රටේ නුඹ බොහෝ කල් ජීවත් වන්නාහ. මේක තමා මේ දස පනත අතරින් පොරොන්දුවක් තියෙන එකම ආඥාව, එකම පනත.